ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
දැන් මේ ගැවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ සිදුවුණු විශේෂිතම සිදුවීම් මොනවාද? ඔබ දන්නවා අපි මේ සම්බන්ධව සාකච්ඡා කරනවා සඳුදා අපේ වැඩසටහනින්. ඉතින් මේ කර්තව්‍යයට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. ඔබත් ඒ පිළිබඳව දැන් හොඳින්ම දැනුවත්. ඉතින් අදත් සුපුරුදු පරිදි මනෝජ් සූදානම් ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ කර්තව්‍ය සඳහා. ආයිබෝන් සුබදාසනක් මනෝජ්.
ආයිබෝන් සුබදාසනක් විරුක්ෂේ.
දැන් සති කීපයක් තිස්සේ සාකච්ඡා වෙමින් තියෙන, තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන, නිශ්චිත අවසානයක් තවමත් දකින්නට නොමැති, ඒත් තවමත් උණුසුම් මාතෘකාවක් බවට පත්වලා තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සිදුවෙන සාකච්ඡා කෙරෙහි අපි අවධානය යොමු කරමු. මේ සතිය වෙනකොටත් මනෝජ් විශේෂිත සිදුවීම් කිහිපයක් මේ සාකච්ඡා හරහා අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. දැන් මේක මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙයිද, බහුපාක්ෂික ආණ්ඩුවක් වෙයිද, මේකත් තාමත්ම අවිනිශ්චිතයි. මේ සම්බන්ධව තිරිය පිටපස තියෙන තොරතුරු මොනවද මේ සතිය වෙනකොට?
මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මේ විශේෂයෙන් විපක්ෂයෙන් එකතු වෙන මන්ත්‍රීවරු හිටපු ඇතැම් අයට තනතුරු දෙනවට අකමැති කියලා. ඒ කියන්නේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්මගේ වගේ හිටපු ඇමතිවරුන්ට ආයි ඇමති දුර ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙන මන්ත්‍රීවරුන්ගේ එතරම් කැමැත්තක් නැති බව වාර්තා වෙනවා. එතකොට අනෙක් පැත්තෙන් පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමතිවරු විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ආණ්ඩුවට සම්බන්ධ වෙලා තනතුරු ගන්නවට අකමැති බව කියවෙනවා. විශේෂයෙන් රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක වගේ අය ආණ්ඩුවට එකතුල තනතුරු ලබා ගන්නවට පොහොට්ටුවේ එම නැත්නම් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ කැමැත්තක් නැති බව ජනාධිපතිවරයාට කියලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය ඇමති ධූර බලාපොරොත්තුවෙන් ඉන්න හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු එම නැත්නම් හිටපු රාජ්‍ය ඇමතිවරු ජනාධිපතිතුමා හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉල්ලීමකට අනුව. එතකොට 34 දෙනෙක් වන හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගෙන් මේ සාකච්ඡාවට ඇවිල්ලා තියෙන්නේ 26 දෙනෙක් විතරයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ මන්ත්‍රී කණ්ඩායමට කියලා තියෙනවා IMS එකත් එක්ක තියෙන වැඩපිළිවෙලින් සමහර කාරණා කළමනාකරණය කරන්න ඕනේ, ඇමති දුර ගාන වැඩි කරනවාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමති නෑ, එහෙනම් ඒ ගැන සලකා බලන්න ඕනේ කියලා. එහෙනම් නියෝජ්‍ය ඇමති දුර ලබා දෙන්න සූදානම් වගේ අදහසක් ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඇතැම් මන්ත්‍රීවරු, ඒ කියන්නේ විශේෂයෙන් සනත් නිශාන්ත, ලොහන් රත්වත්ය වගේ මන්ත්‍රීවරු, එමෙතන හිටපු රාජ්‍ය ඇමතිවරු ඒකට අප්‍රසාදය පළ කරලා තියෙනවා. ඒ අය කියලා තියෙනවා ගෝඨාභය ජනාධිපතිතුමා වගේ රාජ්‍ය ඇමතිවරුන්ට පැවරෙන විෂයන් මොනවද කියලා ගැසට් කරලා ඒ අයට වෙනම වෑශීර්ෂ ලබා දෙන්න ඕන කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා ඒ ගැන වැඩි කැමැත්තක් දක්වපු නැති බවක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඇතැම් අදහස් පළ කරලා තියෙනවා මේ හමුවීමේදී. ඔහු කියලා තියෙනවා ගෝඨාභය ජනාධිපතිතුමාට උනේ දොඩංගුවට බදා ගන්න ගිය අකාට වෙච්ච වගේ වැඩක්, හැමදේම බදා ගන්නකින් එකක්වත් නැති වුණා, ඔබතුමා නම් එහෙම කරන එකක් නැහැ කියලා ජනාධිපතිවරයාට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියලා තියෙනවා. ඉතින් 2024 ඡන්දයක් තියෙනවා, ඡන්දෙට යනවා නම් විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුවට ගන්න ඕනේ, ඒ හින්දා ඒකට යම් වැඩපිළිවෙලක් සකස් කරගන්නත් වෙලාව අවශ්‍යයි කියලා ජනාධිපතිවරයා මේ මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා. අද දවසේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වෙන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉදිරි දේශපාලන වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න.
හොඳයි, දැන් ශ්‍රී ලංකාවට ණය ලබා දීම කියන ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කරද්දී චීනය සහ ඉන්දියාව තරඟයක යෙදලා තියෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. මොකද දෙගොල්ලොම ණය ලබා දෙමින් ශ්‍රී ලංකාවට ආධාර කරන්නට ඉදිරිපත් වෙලා සිටිනවා. හැබැයි මේ පසුපස තියෙන සත්‍ය අභිලාෂ මොනවද කියන එකත් මේ අතරතුරේදීම නිවැරදි කර ගැනීම සහ හඳුනා ගැනීමත් ඉතාමත්ම වැදගත්. දැන් අපි දන්නවා මේ ලංකාව කොහොමද දැන් මේ වෙනකොට චීන ණයගුලට අහුවෙලානේ තියෙන්නේ. දැන් හැබැයි මේ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය ආපසු ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධව ටිකක් මේ අමුතු කතාවක් කියන වගට තොරතුරු වාර්තා වෙනවා මනෝජ්. මේ ණය නිකන් ගෙවන්න ඕනේ නැති වගේ කතාවක්. දැන් මොකද්ද මේ චීනය අරාඳින උත්සාහය කියලත් යම් කුකුසක් ඇති වෙන. දැන් චීනයේ මේ උත්සාහය සහ එතකොට ශ්‍රී ලංකාවේ අසල්වාසියා ඉන්දියාව නිරන්තරයෙන්ම චීනයේ දිහා ඇහැගහගෙන ඉන්න රට මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාර මොනවාද?
ඔව්, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉතිරි ගනුදෙනුවට යන්න ඉතිරි වැඩ ටික කරන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන ඔවුන් කියලා තියෙනවා. චීනය ඒකට එච්චර කැමැත්තක් නොදක්වන බවකුත් වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි ලෝකයේ සමහර තව රටවල් වලට චීනය ණය ලබා දීලා තියෙනවා. ලංකාවට දීලා තියෙන ණය යම් විදියට ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ගියොත් ලෝකයේ අර්බුදයට ලක් වෙලා ඉන්න චීනයේ ණය දීපු අනිත් රටවලුත් එහෙම ඉල්ලුවොත් චීනයේ මේ වර්තමානයේ තියෙන ස්ථාවරත්වයට ඒක එච්චර ගැළපෙන්නේ නැහැ කියන වගේ අදහසක් චීනය දරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ හින්දා චීනය යෝජනා කරලා තියෙනවා චීන ව්‍යාපෘතිවල, ඒ කියන්නේ චීනය ණය ලබා දීලා තියෙන ව්‍යාපෘති චීනයම පවරගෙන ඒ ව්‍යාපෘති වලට ලබා දීලා තියෙන ණය කපා හැරලා ඒ ව්‍යාපෘති ඔවුන් ඩියත් කරන්න. දැන් හම්බන්තොට වරායට සිද්ධ කළා වගේ, දැන් හම්බන්තොට වරාය චීන පරිපාලන යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට මත්තර ගුවන්තොටුපළ තියෙනවා, එතකොට නෙළුම් කුළුණ තියෙනවා, නොරොච්චෝලේ බලාගාරය, මේ වගේ ව්‍යාපෘති කීපයක් ලංකාවේ තියෙනවා. චීනය ලංකාවට ලබා දීලා තියෙන ණය ප්‍රමාණයක් ඩොලර් බිලියන් 9.95ක් විතර වෙනවා කියලා වාර්තාවකුත් තියෙනවා. එතකොට මේ ගැන අදහස් පළක වෙද්දී චීනය කියන්නේ ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කරනවා වෙනුවට ඔවුන් ආයෝජනය කරපු ව්‍යාපෘති ආයමත් ඔවුන් ලබාගෙන ණය කපාහරින්නම් කියලා. එතකොට ඒ ව්‍යාපෘතිවල කටයුතු සිද්ධ කරන්නේ චීනය. නමුත් ඉන්දියාව පැත්තෙනුත් ටිකක් වෙනස් ආකාරයේ ප්‍රකාශයකුත් දැන් ඊයේ දවසේ කරලා තිබුණා. ලංකාවට මේ වෙලාවේ ඕන සහයෝගය මිසක් එක එක රටවල් වල න්‍යාය පත්‍ර වලට සේවය කිරීමට නෙවෙයි. ඒ හින්දා අනවශ්‍ය පීඩනයක් ලංකාව මත ඇති කරන්න හොඳ නෑ කියලා ඉන්දිය මහ කොමසාරිස්වරයා කියලා තියෙනවා. දැන් ඔය පෞද්ගල දවස්වල චීන තානාපතිවරයා කරපු ප්‍රකාශනයෙන් පදනම් කරගෙන තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා වෙනස් ප්‍රතිපත්තියක ඉන්දියාව ඉන්නවද සහ ඔවුන්ගේ භූදේශ පාලන තරගය ලංකාව පදනම් කරගෙන පාවිච්චි කරනවාද කියන ප්‍රශ්නෙත් තියෙනවා. කොමනත් ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කරන්න ජපානයත් අපේක්ෂාවෙන් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ලංකාවේ අර්බුදයට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතුව තමයි මේ වැඩේ කරනවා කියලා කියන්නේ. නමුත් චීනය මේ සමුළුවට සහභාගී වෙනවද කියලා මේ වෙනකන් තීරණය කරලා නැහැ කියලා ඒ අතරේ වාර්තා වෙනවා.
දැන් මනෝජ් ඔය කියන විදිහට චීනය ණය ලබා දීලා ශ්‍රී ලංකාවේ ආරම්භ කරපු ව්‍යාපෘතිවල ණය කපා හැරලා ඒගොල්ලෝ ඒ පාලනය බාර ගන්නවා කියන්නේ, කියන්නේ ලංකාවේ චීන පාලනයක් බිහි වෙනවා කියන එකනේ. දැන් මේ සම්බන්ධව යම් අවධානයක් හෝ කතාබහක් නැද්ද ලංකාවේ පාර්ලිමේන්තුව තුල, දේශපාලකයන් තුල, රජය තුල?
ඔව්, තාමත් මේ මූලික මට්ටමේ අදහසක් විදිහට තමයි තියෙන්නේ. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද කියලා රටවල් එක්ක සාකච්ඡා කරගෙන යනවා. එතකොට චීනය මෙහෙම ප්‍රතිචාරයක් දැක්වුවා කියලා වාර්තා වෙනවා මිසක් මේක තාම තහවුරු කරපු දෙයක් නෙමෙයි. එතකොට අපිට ලැබලා තියෙන ණය කපාදු කරලා ණය කපා හැරලා ඔවුන්නේ ව්‍යාපෘතිවල මෙහෙම කටයුතු සිද්ධ කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ මෙහෙම වුණොත්.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන් හොන් ගිහිල්ලා හිටියා මල්වතු අස්කිරි පාර්ශවයේ මහනායකවරුන් බැහැ දකින්න. එහිදී ඒ මහතා යම් අදහසකුත් පළ කළ තිබුණා අපි හොඳම යාළුව කියලා. මේ සම්බන්ධව කෙටි වීඩියෝ පටයක් SBS සිංහල Facebook පිටුවට අපි ඇතුළත් කළා තියෙනවා. ගිහිල්ලා ඒ අදහසුත් බලන්න ඔබට පුළුවන්. මීළඟට අපි අවධානයට ලක් කරන්න කැමති තවත් දේශපාලන ශාස්ත්‍රයේ ටිකක් කනින් කොටින් යටින් මතුවෙන කාරණාවක් කෙරෙහි තොරතුරු සැකහැර දැනගන්න. දැන් මේ අපි දකිනවනේ මේ පෞල් දේශපාලනය කිය කියන එකත් චෝදනා එල්ල වෙමින් තිබෙනනේ මේ අරගලයත් සමග, මේ විශේෂයෙන්ම පෞල් දේශපාලන බලය සම්බන්ධව විශාල විරෝධයක් සමාජයෙන් පැනනගින අතරතුරේදී බණ්ඩාරනායක පෞල නියෝජනය කරමින් තවත් පුරුකක් ඉදිරියේ දේශපාලනයට ගෙන එන්නට සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. විමුක්ති කුමාරතුංග දේශපාලනයට එයිද මේක ප්‍රශ්නයක්? එතකොට කවුද මේ පසුපස සිටින්නේ? මොකක්ද මේ සඳහා තියෙන මේ වෙනකොට තියෙන සැලැස්ම? මා කැමතියි මේ සම්බන්ධව තියෙන තොරතුරු දැනගන්න මනෝජ් මේ වෙනකොට වාර්තා වෙන.
ඔව්, පහුගිය කාලෙත් එහෙම මෙහෙම වාර්තා වුණා විමුක්ති කුමාරතුංග ලංකාවට ඇවිල්ලා දේශපාලනේ පටන් අරගනී කියලා. නමුත් ඒකට නිසි වෙලා වෙනකම් බලබල ඉන්නා වගේ තත්ත්වයකුත් තිබුණා. දැන් රටේ දේශපාලනේ ටිකක් පොඩි අස්ථාවර ස්වභාවයක් නිතින්නේ. ඒකට හේතුව තමයි සගේ වගේ හිටපු කණ්ඩායම් දැන් වෙන් වෙන්ව ගිහිල්ලා විවිධ දේශපාලන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. ඉතින් මේකේ තරහ විදිහකට අලුත් කණ්ඩායමකට අවස්ථාවක් නිසා දෝ විමුක්ති කුමාරතුංග චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පුත්‍රයා දේශපාලනයට එන්න සූදානමක් තියෙනවා, සක්‍රීය දේශපාලනයට එන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ඔහුට නව ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න කියලා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ආරම්භ කරන්න යන පක්ෂය මේ පක්ෂයට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මේ කාලේ ලංකාවේ ඉන්නවා. එතකොට පොදු ජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, මේ වගේ පක්ෂවලට සම්බන්ධ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට හිතවත් මැති ඇමතිවරු, පරණ සාමාජිකයෝ, මේ වගේ අයට දුරකථන ඇමතුම් ලබා දීලා තමන්ව හම්බ වෙන්න එන්න කියලා ආරාධනා කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා නව ලංකා නිදහස් පක්ෂයේ නායකවරයා විදිහට ඔහුත් කියලා තියෙනවා තමන්ගේ පක්ෂයට එකතු වෙන්න කියලා විමුක්ති කුමාරතුංගට දැනටමත් ආරාධනා කරලා තියෙනවා කියලා. ඒත් එක්කම මේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ලබන සඳුදා නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයකුත් බතරමුල්ලේදී පිහිටු වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් පක්ෂ මූලස්ථානය ආරම්භ කරමින් පස්සේ සක්‍රීය දේශපාලන කටයුතු පක්ෂය ආරම්භ කරලා ලංකාව පුරාම පක්ෂ සංවිධායකවරු පත් කරන්න, පක්ෂ සංවිධාන පිහිටුවන්නත් කටයුතු කරනවා. ඒත් එක්කම ඉස්සරහට තියෙන ඕන මැතිවරණයක් වෙනුවෙන් පක්ෂයේ ආන්ත්‍රණය ශක්තිමත් කරන්න හිටපු ජනාධිපතිනිය විදියට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය, ආශිර්වාදය ලබා ගන්නවා කියලා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින දේශපාලනික තතු සහ අනිකුත් ප්‍රධානතම කාරණා පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිය පිළිබඳව විශේෂයෙන් කතාබහ කළ යුතුයි. සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා දක්වා 51 වෙනි සැසිවාරය පවත්වන්නට නියමිතයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ. සුපුරුදු ලෙස ඉදින් ශ්‍රී ලංකාව පිළිබඳව කතාබහ වෙනවා. මෙවර මේ කවුද සහභාගි වෙන පිරිස සහ මේ ශ්‍රී ලංකාව පිළිබඳව මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොයි වගේ කාරණා කෙරෙහිද අවධානය යොමු වෙමින් පවතින්නේ කියලා මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මොනවාද මනෝජ්?
ඔව්, ලංකාව නියෝජනය කරලා අලි සබ්‍රි විදේශ කටයුතු ඇමතිවරයා, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ජිනීව වලට යන සූදානමක් තියෙනවා. එතකොට ලංකාව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මේ වෙනකොට ගත්තු ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මේ නියෝජිතයෝ පැහැදිලි කරන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා. ඒත් එක්කම 22 වෙනි ආණ්ඩුක්‍රම භාෂා සංශෝධනයේදී ප්‍රජාතන්ත්රවාදී ප්‍රතිපාදන මොනවද ලබා දෙන්නේ, මේ දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ වහෝසි කරන්න කියලා ජාත්‍යන්තරින් ඉල්ලීම් තිබුණා. එතකොට මේ පවතින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක පනත ගේන්න රජයේ තියෙන සූදානම, ඒත් එක්කම වංචා දූෂණ වළක්වන්න අලුත් නීති රීති ගේන්න තියෙන සූදානම, මේවා පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම රටේ ක්‍රියාත්මක වෙලා තිබුණු අරගලය සම්බන්ධයෙන්, අරගලයට මර්ධනය කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් යම් විදේශ රටවල් වලින් නියෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන නියමිතයි කියලා වාර්තා වෙනවා. ඉතින් යම් විදිහේ පීඩනයක් මෙවර ලංකාවට එල්ල වෙයි කියන බලාපොරොත්තුවක් ලංකාවේ නියෝජිත පිරිසට තියෙනවා කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ.
මනෝජ්, ඔබ කියවනේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත බවට පත් කරන්නට රජය උත්සාහ කරනවා කියලා. එතකොට මේක මේ නම මාරු වෙනවා විතරද, මේකේ අන්තර්ගතයේ යම් සංශෝධන සිද්ධ වෙනවා කියලා වාර්තා වීමක් තියෙනවද?
ඔව්, දැන් අපි දන්නවා 22 වෙනි සංශෝධනය න්‍යාය පොස්තකයට පාර්ලිමේන්තුවට ඇතුළත් කරලා තියෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවට දාලා මේක සම්මත කරගන්න විනතර වාද විවාද පැවැත්වෙන මොහොතේ වෙනස් වෙන්න නියමිතයි. දැනට හරියටම මේක මොකද්ද කියන එක නෑ. ඇතැම් බගන්ති ඉවත් කරන්න කියලා, විශේෂයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතම ඉවත් කරන්න කියලා තමයි ඉල්ලීම් තිබුණේ. ඒක වෙනස් ආකාරයකින් අරගෙන එන්න තමයි මේ කටයුතු කරන්නේ. මොනවද හරියට අඩංගු වෙන්නේ කියන කාරණය අපිට තාම දැනගන්න පුළුවන් කමක් නෑ.
ඔබ අපි කොයි කවුරුත් දන්නවා මේ ගෙවිලගේ සතියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණා. මෙතනදී මං දැනගන්නට කැමති කාරණාව තමයි මනෝජ්, රංජන් රාමනායක එළියට ආවේ කොන්දේසිත් එක්ක. එතකොට මොනවද මේ කොන්දේසි සහ ඒ වගේම මේ කොන්දේසි ඉදිරියේදී යම් වෙනස් වීමකට ලක් වෙන්න ඉඩක් තියෙනවද කියන කාරණාව පිළිබඳවත් යම් තොරතුරක් වාර්තා වෙනවා නම් ඒ ගැනත් දැනගන්න කැමතියි.
ඔව්, මේ වාර්තා වෙන විදිහට, කියන්නේ රටේ නීතිය විදිහට යම් දේශපාලනඥයෙක් මාස 6කට වැඩිය කාලයක් සිරදඬුවම් විඳලා තියෙනවා නම් ඔහුට අවුරුදු 7ක ප්‍රජා අයිති අහෝසි වීමක් සිද්ධ වෙනවා. කොමනත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34-2 වගන්තිය යටතේ සමාව හිමි වුණා නම් ප්‍රජාතාන්ත්‍රී අයිතියක් හම්බ වෙනවා. නමුත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව හම්බ වෙලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34-1 කියන වගන්තිය යටතේ. ඒ අනුව ඔහුට අවුරුදු 7ක් යනකම් මැතිවරණ සඳහා තරඟ කරන්න, එහෙම නැත්නම් ඡන්දය ප්‍රකාශ කරන්න මෙහෙම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේ ගැන අධිකරණ ඇමතිවරයාට අදහස් දක්වලා තිබුණා. ඔහු කියලා තිබුණේ යම් අවශ්‍ය වෙන අවස්ථාවකදී මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න රංජන් රාමනායක මහත්මයාට හිටපු මන්ත්‍රීවරයාට ඉඩ ලබා දෙන්න පුළුවන්. මීට කලිනුත් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් වරයා නිදහස ලබාගත්තු අවස්ථාවේ මුලදී ඒ වගේ කොන්දේසි තිබුණා. නමුත් පස්සේ ඒක පූර්ණ සමාවක් බවට පත් කරන්න කටයුතු කරා. ඉතින් යම් අවස්ථාවක රංජන් රාමනායක මන්ත්‍රීවරයාටත් හිටපු මන්ත්‍රීවරයාටත් පූර්ණ නිදහසක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට දැනට මන්ත්‍රී දූර දරන්න, අවුරුදු 7ක් යනකම් ඡන්දය ඉල්ලන්න සහ ඡන්දය ලබා දෙන්න තියෙන අයිති අහෝසි කරලා, එහෙම නැත්නම් සීමා කරලා තමයි රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව හම්බ වෙලා තියෙන්නේ.
අවසාන වශයෙන් දැනගන්න කැමති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා සාකච්ඡා පවත්වමින් තියෙන්නේ. ජනාධිපතිවරයාත් හමුණා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. මේ ආර්ථික අර්බුදයේ විසඳීමේ ක්ලියාවරියේ රජයේ ප්‍රතිපත්තිය බවට මේ වෙනකොට පත් වෙලා තියෙන IMF සමග සිදු කරන සාකච්ඡා පිළිබඳව වන අලුත්ම ප්‍රගතිය දැනගන්න කැමතියි.
ඔව්, දැන් මේ වෙලාවේ ලංකාවට ඇවිල්ලා ඉන්න IMF නියෝජිතයින් එක්ක ජනාධිපතිවරයා සාකච්ඡා කරලා තියෙනවා. යම් ධනාත්මක විදිහට අදහස් මේ සාකච්ඡාවේදී හුමාරු කරගත්තා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් මේ විදුලි බිල සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිතයි, සුරාබදු පනත සංශෝධනය වෙන්න නියමිතයි, ඒ වගේම භාණ්ඩාගාරය මේ සංශෝධනයන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ අනුව අද වෙනකොටේ තොරතුරු ලබා දෙන්න එකඟතාව පළ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ උපදේශක කණ්ඩායම IMF එකේ, එතකොට නීති උපදේශකවරු මේ වගේ කණ්ඩායම් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ සාකච්ඡාවලින් පස්සේ යම් ආකාරයකින් සාධනීය පියවරකට එනවා කියලා බලාපොරොත්තු වෙනවා. දැනට රට ඇතුලේ අත්‍යවශ්‍ය භාණ්ඩ 300කට විතර ආනයන සීමා පනවලා තියෙනවා තාවකාලිකව. ඒක 305ක් හරියට ඉලක්කමෙන් කිව්වොතින්, එතකොට මහ බැංකු අධිපතිවරයාත් කියන්නේ මේක ටිකක් වෙනස් අවස්ථාවක්. මේ ව්‍යාපාරවල නියැලෙන පිරිස් පවා ඔවුන්ගේ යම් ආකාරයකින් මේ ව්‍යාපාර කඩාවැටෙන්න, ව්‍යාපාර ඝාතනය කරන්න වගේ වචන තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. ඒ තරම් ඔවුන් යම් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා කියලා. නමුත් මහ බැංකු අධිපතිවරයාත් කියන්නේ මේ වෙලාවේ රටක් විදියට තීරණය කරන්න ඕනේ ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය පාවිච්චි කරන්න මොනවටද කියලා. තෙල්, බෙහෙත්, ගෑස් වගේ දේවල් ගේනවද, නැත්නම් දුරකථන, මෝටර් අත, මේ TV වගේ දේවල් ගේනවද? ඉතින් ඒ හින්දා අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් මේ තියෙන මුදල පාවිච්චි කරමු කියලා ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට මේවා තාවකාලික දේවල්, ව්‍යාපාරවලට සමහර විට බලපෑම් සිදු වෙනවා කියලා නොදැන නෙමෙයි මේක කළේ. නමුත් මේ වෙලාවේ තියෙන්නේ දින විදේශ විනිමය සම්පත පරිස්සමෙන් පාවිච්චි කරන්නේ කියලා මහ බැංකු අධිපතිවරයාත් සඳහන් කරලා තියෙනවා.
මනෝජ්, වාර්තා වෙනවාද මේ කොපමණ ආකාරයේ ණය මුදලක් ලබා ගැනීම උදෙසාද මේ තරම් උත්සාහයක් දරන්නේ ලංකාව? ඒ ගැන වාර්තා වීමක් තියෙනවද?
ඔව්, තාම ඒ ගැන, ඒ කියන්නේ සාකච්ඡා මට්ටමේ තියෙනවා. එතකොට මුලින්ම තාක්ෂණික සාකච්ඡා ඉවරනාට පස්සේ මූලික ණය මුදලක්, ඊට පස්සේ එතනින් ඉස්සරහට යන්න පුළුවන් මොනවද කියලා තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අධිර කීපයක් ඇට තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දෙන්නේ. එතකොට තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉවර වෙලා මූලික මට්ටමේ ණය මුදලක් අරගෙන ඊට පස්සේ එතනින් එහාට යන්න පුළුවන් වැඩසටහන මොකක්ද, ලබා ගන්න පුළුවන් ණය ප්‍රමාණය කොච්චරක්ද කියන එක සාකච්ඡා කරන්න ඊට අදාළ සාකච්ඡාවන් තමයි මේ වෙනකොට පැවැත්වෙන්නේ.
හොඳයි මනෝජ්, අපි ස්තුතිය පළ කරමින් එහෙමනම් ඔබට සම දෙනවා. බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තොරතුරු වාර්තා කළාට. අපි එහෙමනම් නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සඳුදා මේ විශේෂාංකයෙන්. අයිබෝවන්.
අයිබෝවන්, බොහොම ස්තුතියි විලක්ෂ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.